ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
SBS සිංහල වැඩසටහන දැන් තවත් විශේෂිත අවස්ථාවක් උදා කරගන්නවා. අපි දන්නවා විදේශගත ශ්‍රී ලාංකීය ජනප්‍රජාව විදිහට ඔස්ට්‍රේලියාවේ සමස් ඔස්ට්‍රේලියාවේම ජීවත් වන මේ ජනප්‍රජාව බොහොම උනන්දුවෙන් හිටියේ ශ්‍රී ලංකාව අපේ මාතෘභූමියේ මේ සිදුවන්නට ගිය වෙනස පිළිබඳව, දේශපාලනික වෙනස පිළිබඳව. අපි දන්නවා බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවටත් ගිහිල්ලා හිටියා, ඡන්දය ප්‍රකාශ කළා මේ ආණ්ඩු වෙනසක් ඇති කරලීමට දායක වීමේ කර්තව්‍යයට සම්බන්ධ වීම උදෙසා. ලෝකයේ අනිකුත් රටවල් පිළිබඳව ගත්තාම ඔස්ට්‍රේලියාව විශාල කාර්යභාරයක් ඒ සම්බන්ධයෙන් ඉටු කළ තිබුණා කියලත් අපිට දත්ත සහ සංඛ්‍යාලයකනවලින් පේනවා. මම දැන් කැමතියි ටිකක් මේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල අභියෝගයක් බවට පත් වෙලා තිබුණු, මැතිවරණ ව්‍යාපාරයේ පුරාම විශාල අභියෝගයක් බවට පත් වෙලා තිබුණු සජිත් ප්‍රේමදාස මහතාගේ මේ පරාජයට හේතු වුණු කාරණා සහ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ගමන් මඟ පිළිබඳව දැනට තියෙන තත්වයට අනුකූලව කරුණු කාරණා විමසලා බලන්නට මගේ ආරාධනාව යොමු වුණේ මැතිවරණ කාල සීමාවෙදිත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි මෙහෙයුම් ප්‍රධානියා විදිහට කටයුතු කරපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා තිස්ස අත්තනායක මහතාට. ආයුබෝවන් තිස්ස අත්තනායක මහතා.
ආයුබෝවන්.
දැන් වෙනකොට අපිට වාර්තා වෙන කරුණු අනුව තිස්ස අත්තනායක මහතා මේ විපක්ෂ නායක තනතුර සම්බන්ධව තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. දැන් වර්තමාන තත්වයෙන් මම සාකච්ඡාව ආරම්භ කරන්නට කැමතියි. දැන් විපක්ෂ නායක තනතුර සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේම අපිට විවිධ අර්ථකථන සහ මත ඇහෙනවා. කණ්ඩායම් දෙකක් සිරිනවකටත් තොරතුරු ලැබෙනවා. දැන් ඔබ දකින ආකාරයට පක්ෂ අභ්‍යන්තරය තුළ මේ විපක්ෂ නායක තනතුර සම්බන්ධව තියෙන කොයි වගේ වාතාවරණයක්ද?
ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වුණාට පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා එම තනතුරෙන් ඉල්ලාස් වුණා. දැන් ඉල්ලාස් වීමත් සමඟ ඔවුන් පක්ෂයේ සාමාජිකයන් සියලු දෙනාම විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියටයි පත් වෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් පක්ෂ මහලේකම් අඛිලකාරී වසන් මහත්මයා විපක්ෂ කතානායකතුමාට යොමු කරලා තිබුණා. එතුමා විපක්ෂ නායකවරයා හැටියට පත් කරන්න කියලා නිර්දේශ කරමින්. නමුත් ප්‍රශ්න තියෙන්නේ එතන නෙවෙයි. ප්‍රශ්න තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් 50ක් අත්සන් කරපු ලිපියක් මේ වෙනකොට කතානායක කරු ජයසූරිය මහතා වෙත බාර දී තිබෙනවා. විපක්ෂ නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්න කියලා ඉල්ලීමක් කරමින්. නමුත් කතානායකතුමා මේ දක්වාම තීන්දුවක් අරගෙන නැහැ. ඔහු අදහස් විවිධ විදිහට ප්‍රකාශ කළා තිබුණා. පක්ෂ නායකයෙ රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමක් ගැන, ඒ වගේම පාර්ලිමේන්තුව තුළ පවතින සම්ප්‍රදායට අනුකූලව ක්‍රියා කරනවායි කියලා එතුමා වරක් ප්‍රකාශ කළා තිබුණා. නමුත් ඉතිහාසය පුරාම මෙවැනි සම්ප්‍රදාය සහ බහුතරය කියන කාරණා දෙක තුනම සලකා බලලා ගත්ත තීරණ අපි දන්නවා. අපි එකක් මතක තියාගන්න ඕනේ. මේ ජනාධිපතිවරණ ඉතාමත් තීරණාත්මක සහ ඔවුන්ටත් ඉතාමත් තීරණාත්මක ජනාධිපතිවරණයක් වුණා. දැන් ඒ ජනාධිපතිවරණය අවසන්. ඊළඟ අධිවේරත ප්‍රවේශ වීම සඳහා ඒකමතිකව සහ සහයෝගයෙන් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්. ඒ නිසා විපක්ෂ නායක ධුරය පිළිබඳ වඩාත්ම ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දීම හරහා ඊළඟ අධිවේරත ප්‍රවේශ වෙන්න ඉඩකඩ ලබා දීම නම් හොඳයි. නමුත් පක්ෂ අභ්‍යන්තරයේ යම් සාකච්ඡාවක් කරමින් පක්ෂ නායකත්වයේ සහ විපක්ෂ නායක ධුරයේ කියන තනතුරු දෙක තාවකාලික වශයෙන් හෝ මේ කාරණා දෙදී ධර්මාකාරයෙන් එකත්වයකින් පත් කර ගැනීමට යනවා නම් තමයි පක්ෂයේ අර්බුදයකට ලක් නොවි විශ්ලකන්න පුළුවන් කියන මතයේ මම ඉන්නේ. කොහොමනම් මේ අදහසුත් මම ඉදිරිපත් කරලා තිබෙනවා.
දැන් තිස්ස අත්තනායක මහතා, අපි දැක්ක මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ වෙන සමයේදීම ඔබගේ තේරීම වුණේ සජිත් ප්‍රේමදාස මහතා, ඔබ ඍජුවම ඉදිරිපත් වුණා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරමින්. ඔබේ මේ තීරණය පසුපස තිබුණු බලපෑම මොකක්ද?
සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගු කාලීනව මගේ මිත්‍රයෙක්. එකක් අනිත් එක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා විය යුතුයි කියලා මම තීන්දුව කළේ 2015. ඒ වෙනුවෙන් මම පක්ෂයේ අභ්‍යන්තරයේ සටනක් අරන් ගිය බව හැමෝම දන්නවා. මොකද මම කිව්වේ ඒ මොහොතේ පිටින් අපේක්ෂකෝගේ සජාතික පක්ෂයේ නියෝජනය කරන නායකයෙක් පොදු අපේක්ෂක හැටියට නම් කරන්න කියලා මම අරන් ගිය සරණ ප්‍රතිඵලයක් තමයි එතෙන්දී ගැටුමක් ඇති වෙලා මම දේශපාලන වශයෙන් වෙනත් තීන්දුවකට එළබෙන්න පවා සිදු වුණේ. නමුත් දැන් මේ මොහොතේ මගේ හෘද සාක්ෂියට එකඟවයි මම තීරණයක් අරගත්තේ. ඒ කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ වෙනකොටම එතුමා මට විවෘත ආරාධනාවක් කළා. ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන්න පැමිණෙන්නේ කියලා මම ඒ ආරාධනය බාරගත්තා. විශේෂයෙන්ම මගේ ගෞරවය තිබෙන්නේ එතුමා මම ඉටු කරපු අතීත සේවාව ඉතාමත් ඉහලින් අගය කරා පැහැදිලිව ප්‍රසිද්ධේම. එතුමාට තිබෙන තරුණ ජවය, එතුමාට තිබුණ දැක්ම සහ අනාගත වැඩපිළිවෙල මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ නිසා එතුමාට කරපු සාකච්ඡාවක් අනුව තමයි මම එළඹුණේ එතුමාට සහයෝගය ප්‍රකාශ කරන්න. ඉතින් මම එකක් හසුපේ, එතුමා අති දුෂ්කරතාවයක් මැදවුවත් මහන්තන සති හතරක වගේ ඡන්ද ව්‍යාපාරයක් තුළ ලක්ෂ 55ක් වගේ ඉලක්කයකට එතුමා ගිහින් තියෙනවා. මේ තරගයකින් දිනනවා පරදිනවා දෙකම වෙනවා. හැබැයි ඒ ජයග්‍රහණය හෝ පරාජය හමුවේ අපි ඇදගෙන වැටෙන උවමනාවක් නැහැ. ඊළඟට නැගිටලා මේ මේ වැඩපිළිවෙලේ ඉස්සරහට යන්න සජිත් ප්‍රේමදාස මහතා සමග තවදුරටත් රැඳෙන්නත් මම කල්පනා කරලා තිබෙනවා.
දැන් එතකොට දැන් ඔබ මේ ජනාධිපතිවරණ සමයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා. එතකොට දැන් ඔබ දුටුව ලක්ෂණ මොනවද මේ මේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය අහිමි වන්නට?
මේකට මූලික කාරණා කීපයක් බලපෑවා කියලා මම හිතනවා. එකක් තමයි දැන් ජනාධිපතිවරණ ව්‍යාපාරය කොටස් දෙකකින් ප්‍රචාරක ව්‍යාපාරයේ සංවිධාන ව්‍යාපාරයේ සිද්ධ වුණේ. එකක් තමයි එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ වැඩ කටයුතු ටික අතරම පක්ෂ මූලස්ථානෙත් මෙහෙවන්න සාකච්ඡා කරගෙන තිබුණේ. දැන් හුඟක් නිසි ලෙස බිම් මට්ටමේ වැඩ කටයුතුවට නායකත්වයක් ලැබුණේ නැහැ කියන එක. ඒ කියුවේ පහළ මට්ටමින් මේ ව්‍යාපාරය ගෙනියන සංවිධායකවරුන් සහ මන්ත්‍රීවරුන් මැති අමතවරුන් ක්‍රියා කිරීමේ දුර්වලතාවයක් අඩුපාඩුවක් පෙනුණා. මම කියන්නේ 100%ක්ම ඒක එහෙම වුණායි කියලා. නමුත් දුර්වලකම් ගැන මහජනතාව පැමිණිලි කරන්න පටන් ගත්තා. ඒ පැමිණිලි කිරීම කොටස් කියලා කියනෝ නම් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිර්මාණකාරී ගෙන්ගිට යැවීමට අවසන් සතිය දක්වා දැඩි උත්සාහයක් එදුණා. මොකද අර වෙන මැතිවරණවලදී වගේ පූර්ණ ලෙස මේක ඇඟට අරගෙන ගියා කියලා කාටවත් සාහිතක වෙන්න බෑ. ඒ නිසා පළවෙනි අඩුපාඩුවම දුටුවේ සංවිධානාත්මක ලෙස අපිට මුළු ඡන්ද ව්‍යාපාරයේම කරගන්න තිබුණු අවස්ථාවේ යම් යම් නැගහැරීම් සිදු වුණායි කියන කාරණේ. දෙක තමයි ජනාධිපති අපේක්ෂකත්වය. ඇත්තටම ජනාධිපති වර්ණයක් තියෙනවායි කියලා දැනදැන වුණා. අවසාන සතිය දක්වා සති කීපය දක්වා මේක ඇදලා ගියා. ඒ කිව්වේ ජනාධිපති වර්ණ ගැසට් කරලා පළවෙනි සතියත් ගියාට පස්සේ තමයි ජනාධිපති අපේක්ෂකකම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම ස්ථීර කරේ. ඒක ඇත්තටම ගැටළු සහගතයි. මොකද ජනාධිපති වර්ණයක් එනවා කියලා විවස්ථානුකූල අපි දැන සිටියේදී ඇයි මේක මේ තරම් ප්‍රමාදකමින් අපේක්ෂකත්වය ලබා දීම කල් ගත්තේ? ඒක අපිට ලොකු පාඩුවක් වුණා. මොකද සංවිධානවලට සෑහෙන කාලයක් වුණා. දැන් උදාහරණයක් ඇතුළේ කිව්වොත් ප්‍රචාරක රැස්වීම මාර්ගය රැස්වීම 154 ආසන මට්ටමින් පවත්වන්න සජිත් ප්‍රේමදාස මහතා දරපු උත්සාහය මම දුටුවා. මොකද ඒ කාලසටහන් හදපු කෙනෙක් හැටියට. එතකොට දිවාරය නොබල ඒ සඳහා වැයෙනකොට කොයිතරම් දුෂ්කරතාවයක් ඇති වුණාද කියලා මූලික වශයෙන් හිතන්න. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා 6 මාසයකට ඉස්සරලා ජනාධිපතිවරණ ව්‍යාපාරයට බැස්සේ. ඒ වගේම අවුරුදු 3ක් විතර ඒගොල්ලෝ සංවිධාන කටයුතු මෙහෙවමින් හිටියා. ඉතින් ඒ පාඩුවත් අපිට සිද්ධ වුණායි කියලා මට පේනුණා. ඒත් එක්කම තවත් සමහර අය මේකට ධෛර්යය දුන්නේ නැහැ කියලා. ඉතින් ඒ ගැන මම නංගම් කියන්න කැමති වෙන්නේ නැහැ. ඒක ලොකු පාඩුවක්. හතරවෙනි කාරණේ හැටියට මම දුටුවේ ආණ්ඩුවේ අපේක්ෂකයා හැටියට තමයි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වුණේ. එතකොට ආණ්ඩුවට එරෙහිව තිබෙන සියලු මතයන් සහ විරෝධතාවයන් සජිත් ප්‍රේමදාස මහතා උගින් ගියා කියලා මට පේනවා. ඒකේ එකක් තමයි ඔබට මතක ඇති මහදැන්කුවේ බැනුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් තියෙන චෝදනාව. ඒක ආණ්ඩුවට එල්ල වුණු බරපතල චෝදනාවක්නේ. දැන් මේ ඡන්දදී මධ්‍යස්ථ මතදාරීන් නැත්නම් පාවෙන ඡන්දදායකයන් සහ අලුත් ඡන්දදායකයන් සුදු ලෙසම ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ සමහර අයට චෝදනා කළා. ඉතින් මේ බැනුම් කර ගනුදෙනුව මම හිතනවා දැඩි ලෙස සමාජයේ කතාබහට ලක් වෙච්ච ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාට අවාස්තවක තත්ත්වයක් උදා වුණු එක කාරණයක්. අනිත්‍ය තමයි මැතිවරණ ව්‍යාපාරය යන අතරතුර ආණ්ඩුව විශේෂයෙන් අර MCC ගිවිසුම, ඒ කියුවේ ඇමරිකානෝ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉදිරිපත් කිරීම හරහා යම්සි විදියක අපිට බාධාවක් ඇති වුණා. මොකද ඒ බාධාව තමයි එක අතකට සමාජ කතිකාවක් සහ ප්‍රචාරයක් යැවුවා දේශපාලන වශයෙන්ම. ඒ හරහා අපි ඇමරිකාවට ඉඩම් විකුණන්න යනවා, ඒ වගේම දේශීයත්වයට අභියෝග කරනවා කියන කතාවක් ගිහිල්ලා ලොකු හාහුවක් මේ මැතිවරණ කාල සීමාවේ සිදු වුණා. මම හිතනවා ඒක ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු ඒ ලේඛනයම ලොකු අවාසියකට හිටියයි කියලා මට හොඳටම දැනුණා. දැන් අනිත් එක තමයි රට තුළ පරිපාලන ප්‍රශ්න කිහිපයක් ඇති වුණා. මම ඒක ප්‍රසිද්ධියම කියන්න වෙන එකක් නෙවෙයි. දැන් මේ මැතිවරණ කාලේ අවසන් සතියේ ලංකාව පුරාම ලොකු ගෑස් සීගයක් ආවා. එතකොට මේ ගෑස් සීගය ආවහම මධ්‍යම පන්ති මිනිස්සු කල්පනා කරුවේ ගෑස් ටික බෙදා ගන්න බැරි ආණ්ඩුවක් මොකටද කියලා. ඉතින් ඒවා දේශපාලන වේදිකාවේ කතා බහ වෙච්ච දේවල්. අවසානයේදී මාජන්තා බලාපොරොත්තුනේ සජිත් ප්‍රේමදාස මහතා කරහා අලුත්ම පාලනයක් අලුත්ම වැඩපිළිවෙලක් ඉස්සරහට යන එක. හැබැයි අගමැතිවරයා සම්බන්ධයෙන් මතුණු කාරණා මං හිතනවා බාධාවක් වුණා කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොදු සාකච්ඡාවේදී කරපු ප්‍රකාශය අපිට අවාස්සහගත වුණා කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව එයින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට යම් බලපෑමක් සිදු වුණා. ඉතින් මේ වගේ බොහෝ කාරණා මෙහිදී බලපෑවයි කියන එක මට දැනෙච්ච දෙයක් සහ මහන්සියතාව කතා කරන දේවල්.
ඔව් අපි දැක්ක මේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයේ මැතිවරණ කාල සීමාව තුළදීම අපි වෙනදට වඩා එක්සත් ජාතික පක්ෂයෙන් දකින මේ මහ ජනතාවට සමීප වෙන ස්වරූපයේ වෙනසකුත් දුටුවා සාමාන්‍ය ජනතාව විදිහට. දැන් අපි දකිනවා වෙනදට මේ එක්සත් ජාතික පක්ෂයේ මේ ලිබරල්වාදී ප්‍රතිපත්තිත් එක්ක මධ්‍යම පන්තිය තමයි ගොඩක් වෙලාවට සමීප වන්නේ. නමුත් අපි දැක්ක සජිත් ප්‍රේමදාස මහතා ගමට ගොඩක් සමීප වෙනවා සහ මධ්‍යම පන්ති කිනුත් පල්ලෙහා පන්තියට ගොඩක් සමීප වෙන ආකාරයක් අපි දැක්ක. ආදායම් මට්ටමින් අඩු ජන කොට්ටාස කෙරෙහි මෙම සහන ප්‍රතිපත්ති පවාගෙන ඒමින් ඒ වගේම රටේ ඒ ස්තරයේ ඇතිවිය යුතු වෙනස්කම් පවා ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ මැතිවරණ ව්‍යාපාරයේ අරගෙන ගියා. දැන් ඔබ දකින්නවාද ඒක සාර්ථක වුණා කියලා?
මේකෙදි එකක් සජිත් ප්‍රේමදාස මහතාගේ මුළු අවධානයම යොමු වෙලා තිබුණේ මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීම සහ සමාජයේ කතාබහට ලක් නොවන ඉතාමත් පහළ මට්ටමේ අය කෙරෙහි දැඩි අවධානයක් ඔහුගේ යොමු වෙලා තිබුණායි කියන එක පැහැදිලි. දැන් ඇත්තට මේ ඡන්දේ විශේෂත්වයක් තිබුණා. ඒක තමයි ඒ දේශපාලන පක්ෂවල ගොඩවල් දෙක වෙන් වෙලා තියෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීමේදී යම් අදහසක් මතයක් ප්‍රකාශ කිරීමට ඉදිරියට නොයන පිරිස වැඩියෙන් හිටියා. ඒ කියන්නේ පාවෙන ඡන්දදායකයන් සහ අලුත් ඡන්දදායකයන් කියන ගොඩ මිලියන 4.5ක් විතර හිටියයි කියලා මට පෙනුණා. හැබැයි මේ ආමන්ත්‍රණය කිරීමේදී යම් යම් අදුපාඩුකම් දුර්වලකම් සිදුනායි කියලා මට හිතෙනවා. මොකද ඒ අය බලපු කෝණය වෙනස්. ඒ අය බලපු කෝණය තමයි රටේ ජාතික ආරක්ෂාව, ඒ වගේම ස්ථාවර දේශපාලනය, ඒ වගේම රටේ ඉදිරි ප්‍රශ්නවලදී කොයි විදිහෙන්ද මේ නායකයන් මුණ දෙන්නේ වගේ කාරණා හුඟක් දුරට හිතුවා. ඒත් එක්කම පූර්ණ වෙනසක් මිනිස්සු බලාපොරොත්තු වුණා. මම ජාතික ආරක්ෂාව ගැන වැඩිම කතා කරන්නේ පාස්කු ඉරිදා සිදුවීමත් එක්ක ආණ්ඩුව සහ ජනාධිපතිවරයා හැසිරිච්ච හැටි සහ අනුගමනය කරපු ප්‍රතිපත්ති ගැන දැඩි කලකිරීම පන්තියේ මිනිස්සු අතර තිබුණා. ඒ අවාසිය කෙලින්ම තිබුණා. මම පිළිගන්නවා සමග මෙතෙන්දී මධ්‍යම පන්තිය සහ මැද පන්තියේ නිදහස් මතදාරීන් වෙත සහ අලුත් ඡන්දදායකයන් වෙත අපේ මනෝවන් යොමු කිරීමේ අඩුපාඩුවක් ඡන්ද ව්‍යාපාරෙ සිදු වුණා කියන එක දැන් පැහැදිලියි. අනේ තමයි සිංහල බෞද්ධ පදනමට එල්ල වෙච්ච తත්වය. ඒ කිව්වේ සිංහල බෞද්ධ පදනමේ ඡන්ද පදනමේ යම්කිසි ආකාරයක අපිට අඩුවක් සිදු වුණා. ඒකට හේතුව නම් දිගු කාලීනව එක්සත් ජාතික පක්ෂය කෙරෙහි බලන යම්කිසි වැරදි කෝණයක් තියෙනවා. ඒක තමයි ජාතික මාමකත්වයේ සහ අපි නිතරම දේශීයත්වයේ අගය කරන්නේ නැති කණ්ඩායමක් හැටියට ලේබල් ඇලවීම ලොකු පාඩුවක් හැටියට මම දකිනවා.
හොඳයි, දැන් එතකොට අපි මේ ගත්තොතින් එහෙම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වීමට කලින් සිට ඔහු කරගෙන ගිය මේ ව්‍යාපාර තිබුණා, විශේෂයෙන්ම ඔය ඔහු නිවාස අමාත්‍යවරයා විදිහට ඒ තවදුරටත් දිළිඳු ජනතාවට ඒ නිවාස ව්‍යාපෘති සිදු කිරලීම තුළින්, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔහුගේ සීට් එක, ඔහුගේ ආසනය, ඔහු විශාල ප්‍රජා සේවා කරලා තිබුණා තමන්ගේ ආසනයට. නමුත් එතනදී පවා ඔහුට සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එතකොට ජනතාව මොකක්ද සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් කියවලා තිබෙන උන්ගේ මැතිවරණ කියවීම කුමක්ද මේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව?
මේකේ මම දකින්නේ පැහැදිලිවම එක්සත් ජාතික පෙරමුණ සහ ආණ්ඩුව කෙරෙහි මහජනතාවට තිබුණු මතය ප්‍රකාශ වුණාය කියලා. මොකද ආණ්ඩුව පහුගිය අවුරුදු 4.5 තුළ අනුගමනය කරපු ව්‍යාපාරිපාටිවල මහජනතාවගේ තිබෙන කලකිරීම තමයි මේ ප්‍රකාශ වුණේ සජිත් ප්‍රේමදාස මහතුමා හරහා. මොකද සජිත් ප්‍රේමදාස මහතුමාගේ ලොකු කෞරවයක් රටේ ජනතාවට තිබෙනවා. හැබැයි ඒ ගෞරවය ඡන්දයක් වට පරිවර්තනය නොවුනේ ආණ්ඩුවේ හැසිරීම පිළිබඳ කලකිරීමකුත් ජනතාවට තිබුණ නිසා. මොකද ආණ්ඩුව හැසිරුනේ ශ්‍රී ලාංකික මනසකින් නෙවෙයි කියලා තමයි සමහර අය කතා කරන්නේ. ඉතින් ඒ අවශ්‍ය තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාට තිබුණේ. නැත්තම් නිවාස ඇමතිවරයා හැටියට, සංස්කෘතික ඇමතිවරයා හැටියට ඔහු විශේෂ කාර්යභාරයක් ඉටු කරා. මම අදත් විශ්වාස කරනවා ඔහු තරම් කැපවෙලා වැඩ කරපු කිසිම ඇමතිවරයෙක් හිටියේ නැහැ. ඒ තරම් ඔහු රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා කැප වුණු, ඒ වගේම රට ගොඩගත යුතුයි කියලා. අලුත් ප්‍රතිපත්තියකින් අලුත් දැක්මකින් ක්‍රියා කරපු කෙනෙක්. ඔහු දැඩි ලෙසම දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව පෙනී සිටපු කෙනෙක්. ඔහුට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ. අනිත් එක තමයි පැහැදිලිව කියන්න ඕන, ඔහු පහුගිය අවුරුදු පහම ඔහුගේ සේවාව ඉටු කිරීම සඳහා අදින් කිසිදු පහසුකමක් ලබා ගත්තේ නැති කෙනෙක්. ඉතින් කනගාටුට කාරණේ ඔහුගේ දැක්ම සහ ප්‍රතිපත්තිය රටේ බහුතරය පිළි අරගෙන නැහැ. 155ක් වූ ජනතාව පිළිගත්තා. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු වර්ග ජාතීන් පිළි අරගෙන තිබෙනවා. නමුත් අවාසනාවට වගේ ඔහු ආමන්ත්‍රණය කළ යුතු අර සිංහල බෞද්ධ ඡන්ද පදනමේ සහ මධ්‍යම පන්තියේ ඡන්ද පදනමේ යම් දෙදරීමක් ඇති වුණා. ඒක සිද්ධ වුණේ මම හිතන ආණ්ඩුව කෙරෙහි තියෙන යම් යම් ලේබල් ඇලුවීම් නිසා කියලා මට හිතෙන්නේ.
දැන් අපි ගත්තොත් ඉන්නේ මේ උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රමාණය. දැන් ඒකත් විශාල වශයෙන් බලපෑවා සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම උදෙසා. දැන් අපි දැක්කා මැතිවරණ ප්‍රතිඵලයේදී මුල් භාගයේදී උතුරු නැගෙනහිර තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඒ දිස්ත්‍රික් ප්‍රතිඵල එනකොට ඇත්තටම ඇතම් අයට මේ යම් අදහසක් ආවා සජිත් ප්‍රේමදාස මහතාද මීළඟ ජනාධිපතිවරයා කියලා. නමුත් එක්වරම දකුණේ ඡන්ද අහිමි වීමෙන් මේ තත්වය එක්වරම පහලට බැහැලා ගියා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මඩකලපු දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මහතා 78.7 බිංදුවක් ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතා 12.68 වගේ පුංචි සංඛ්‍යාවක් ලබා ගනිද්දි. එතකොට නුවරඑළිය දිස්ත්‍රික්කය, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මේ වගේ දිස්ත්‍රික්කවල විශාල වශයෙන් මේ සුළු ජාතීන්ගේ ඡන්ද ලැබිලා තිබුණා සජිත් ප්‍රේමදාස මහතාට. දැන් අපි දැක්කා ওই සම්බන්ධව සමාජයේ විවිධ මත. ඇතැම් අය කිව්වේ අර ද්‍රවිඩ ජාතික සන්ධානයේ විසින් ඉදිරිපත් කරපු කොන්දේසි 13ට හොර රහසේ හෝ කැමැත්තක් දීලා තියෙනවද, අනුමැතියක් දීලා තියෙනවද මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින්? ඒක කතාවක්. ඊට පස්සේ අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ තනතුර හැර ගියාට ඉල්ලා අසුනාට පස්සේ ඔහුම සඳහන් කිරීමක් කළා, මං උතුරු නැගෙනහිර බාරගත්ත, මං ඒ ඡන්ද ආරම්භ දුන්නා, දකුණේ ඇයට තමයි මේ වැඩේ කරන්න බැරුව ගියේ අපේ පක්ෂය වෙනුවෙන් කියලා. දැන් ඔබ සතුව තියෙන්නේ කොයි වගේ මතයක්ද මේ කාරණාව සම්බන්ධයෙන්?
පළමුව කියන්න ඕන, සජිත් ප්‍රේමදාස මැතිතුමා කිසියම් පාර්ශවයක්, කණ්ඩායමක් හෝ දේශපාලන පක්ෂයක් එක්ක කිසිදු ආකාරයේ ගිවිසුමකට හෝ එකඟතාවයකට පත්ුනේ නැහැ. එකම දේ විශ්වාසය. මොකද එතුම කිව්වේ මම ජනාධිපතිවරයා හැටියට වුණොත් සෑම ජන කොට්ටාසයකම සාධාරණත්වය ඉටු කිරීමට ඔවුන්ගේ අවශ්‍යතාවයන් විසින් පිළිගන්නට ක්‍රියා කරනවා කියන මතය විතරයි. ඉතින් මම උදාකාරව දන්න දෙයක්, මොකද ඔහු කිසිදු ආකාරයකින් ඉල්ලීම් ගිවිසුම් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. මේ ඡන්ද කාලින් සඳහන් කරා වගේම අර යාපනයේ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් ඉදිරිපත් කරපු යෝජනා මාලාව සමාජය අතර සමාජගත වුණේ සජිත් ප්‍රේමදාස මහතා එකඟ වෙච්ච යෝජනා මාලාවක් කියන කතාව. ඒක ප්‍රචාරක ව්‍යාපාරයෙන් ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ඇලෙව්වා. ඇලෙව්වා කියලා මම කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්මයා TNA සහාය ලබා ගන්න, නැත්නම් ද්‍රවිඩ කණ්ඩායම් වල සහාය ලබා ගන්න එවැනි එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවායි කියන ජන මතයක් සමාජය තුළ යවලා තිබුණා. ඒක තමයි මේ මේ මේක අවාසියට හිටින්න තව කාරණයක් හැටියට මම දකිනවා. ඇත්තටම මම එකක් සතුටුයි, සජිත් ප්‍රේමදාස මහතා සිංහල බෞද්ධ නායකයෙක්. හැබැයි සිංහල බෞද්ධ නායකයෙක් හැටියට එතුමා සිංහල, දෙමළ, මුස්ලිම් කියන සියලු ජන කොට්ටාසවල ඡන්ද පදනමක් ස්ථාවර කරගෙන මේ ජනාධිපතිවරණයේ 155ක් ඡන්ද ආරම්භ තිබෙන්නේ. මොකද අපි ලංකාවේ ජනාධිපතිවරයා විය යුතුව තිබෙන්නේ මේ සෑම කොට්ටාසකම සාධාරණ ක්‍රම නායකයෙක්. දෙක තමයි ඇත්තටම අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඕනි ප්‍රකාශයක් මාධ්‍ය හරහා කරන මමත් යුතුවා. නමුත් අපි ඒක අභියෝගයට ලක් කරන්නවත්, ඒ ගැන කතා බහ කරන්නවත් මම කැමති නැහැ. නමුත් එකක් තිබෙන්නේ, මේ ඡන්ද ව්‍යාපාරයේදී අපි සාමූහික උත්සාහයක් ගත්තේ. එකිනෙකාට ඇඟිලි දික් කරන්න, එකෙකාගේ අඩුපාඩුකම් හෝ දුර්වලකම් කියමින් අපි මේක තවදුරටත් බෙදා වින්කිරීමකට ගියොත් ඒක මම හිතනවා අපේ සමස්ත කණ්ඩායම් ක්‍රියාවලියටම බාධාවක් ඇති වෙනවා. කොහොම වුණත් යම් යම් අඩුපාඩුකම් සිදුවලා තිබෙනවා. ඒවා නිවැරදි කර ගැනීමයි අපිට මේ මොහොතේ අවශ්‍ය වෙලා තිබෙන ඊළඟ මැතිවරණයට හොඳට මම කරේ ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒක තමයි 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වුණේ අතිවිශාල ජනවරමකින්. ජනාධිපති වුණාම රටේ බොහෝ දෙනෙක් හිතුවේ අවුරුදු 30-40කට මහින්ද රාජපක්ෂ මහතා හොල්ලන්නවත් බැරි වෙයි කියලා. ඒ මොහොතේ යුද මානසිකත්වය, ජාතිකත්වය මේ සියල්ල මහින්ද රාජපක්ෂ මහතා එක්ක හිටගෙන හිටියා. මේවා තාවකාලික තීන්දු. ඒ නිසා අපිට බය වෙන දෙයක් නැහැ. ඊළඟ එකට නැගිටලා සූදානම් වීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ නිසා මම හදිලෝ කියනවා මේ සියල්ල නිවැරදි කරගෙන යලි නැගී සිටීමට මේ පාරක් දෙම අපි පාරක් කරගන්න ඕන කියලා.
එතකොට එක්සත් ජාතික පක්ෂයේ මේ මීළඟ සැලැස්ම කුමක්ද? දැන් අපි දකිනවා සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා බවට, පක්ෂේ නායකයා බවට පත් කළ යුතුයි කියන හඬක් පක්ෂය තුලින්ම නැගිනවා. ඒ වගේම මේ පැරණි යල් පැන ගිය නායකයින් අනවශ්‍යයි කියන මතයක් තියෙනවා. හැබැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින තවත් කණ්ඩායමක් සිටිනවා. දැන් මෙහෙම බැලුවොත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වයේ සම්බන්ධව කොයි වගේ ධෝරණයක්ද පක්ෂය ඇතුළතුළම
තියෙන්නේ? පළමුවෙන්ම කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව තාමත් නායකින් එකට වාඩි වෙලා කතා කරගෙන නැහැ. එහෙමනම් අපි කල යුතුව තිබෙන්නේ කුමක්ද? එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ මේ නායකව එකට වාඩි වෙලා ඉදිරි සැලසුම් සාකච්ඡා කරලා තීරණය කරන එක. හැබැයි මේ දක්වාම ඒක සිදු වෙලා නැහැ. එකිනෙකාට ඇඟිලි දික් කරගනිමින් විවේචන සහ දෝෂාරෝපණයට ඉඩකඩ දීලා බලන් ඉන්නවා. මම කියනවා වහාම ඒක වෙනස් විය යුතු අවස්ථාවක්. මාස 3ක් වගේ කෙටි කාලයක් තිබෙන්නේ. මේක සංවිධානය කරගැනීම ඉතාමත් සුවිශේෂ කටයුත්තක්. දෙක තමයි පක්ෂ නායකත්වයේ වෙනස් විය යුතුයි කියන ස්ථාවරේ මම දරනවා. මොකද හේතුව දැන් අලුත් පරම්පරාවට නායකත්ව දෙන්න තරුණ නායකයෙක්, තරුණ ජවයක් තියෙන නායකයෙක් අත්‍යවශ්‍යයි. ඡන්දකින් ජනාධිපතිවරණයකින් පරාජයට පත් වුණා කියලා ඔහු සුදුසුෙක් නෙවෙයි. ඒක එකම සුදුසා සජිත් ප්‍රේමදාස මැතිතුමායි කියන කාරණේ සහ ස්ථාවරේ මම ඉන්නේ. මම විතරක් නෙවෙයි, රටේ බිම් මට්ටමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් 99%ක්ම එහෙම ඉන්නවා කිව්වොත් නිවැරදි. එනිසා නායකත්වයේ වෙනසක් වහා අවශ්‍යයි. මොකද මේ මොහොතේ ජනතාව බලාපොරොත්තු වෙනවා පක්ෂයේ අලුත් වෙනසක්, අලුත් ප්‍රතිපත්තියක්, අලුත් වැඩපිළිවෙලක්, අලුත් දර්ශනයක්. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මේකට නායකත්වය ලබා දුන්නොත් අපිට ඊළඟ මැතිවරණයේදී තාමත් තරඟකාරී බවක් දීලා ශක්තිමත් පදනමක් හදාගන්න පුළුවන්. මොකද ලබන මාර්තු මාසයේ පළවෙනිදා වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහතාට විවස්ථානුකූල බලයක් ලැබෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. එහෙනම් අපි ඒකට දැන් සිටම සූදානම් වීම ඉතාමත් වැදගත්. දෙවෙනි කාරණේ තමයි මම හිතනවා විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මම දරන්නේ වෙනම මතයක්. මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතුයි කියලා හඬ නගනවා. ඒක ඇත්ත. ඒ හඬ නගන්නේ මේ පූර්ණ වෙනසක් ඇති විය යුතු කියන චේතනාවෙන්. මම ඒක ගැන වාද විවාද කරන්න යනවා නෙවෙයි. නමුත් මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තුව තමයි මේ තිබෙන්නේ. ඔහු නායකත්වය දුන්නු මන්ත්‍රීවරු කොට්ටාසයක් තමයි මේ ඉන්නේ. ඒ නිසා ඉදිරි මාස 3 අපි මේ වෙනුවෙන් හැප්පි හැප්පි රණ්ඩු වෙනවට වඩා පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයෙන් සිටිමින් අපි මේ සටන ඒකාබද්ධ කිරීම මං හිතනවා වඩා ඵලදායි වෙයි. මොකද මේ හරහා යම් ආකාරයක අපේ සමගිය ගොඩනගා ගන්නත් ඉවහල් වෙයි කියලයි මම හිතන්නේ. මේක තමයි මගේ ස්ථාවරය. ඉතිහාසෙත් මෙහෙම තීන්දු తీරන ආරම්භ තිබෙනවා. මට මතකයි JR ඩක්ලි පාලන කාලේ 1970 යුගයේ මේ වගේම පක්ෂ නායකත්වය ඩක්ලි සේනානායක මහත්තයා සිටමින් විපක්ෂ නායක ධුරයේ JR ජයවර්ධන මහතා හෙබෙව්වා. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ MM අර්බුදකාරී අවස්ථාවල මෙවැනි තීන්දු తీරන ආරම්භ තිබෙනවා. මම කියන්නේ මේක අපේ සමගිය පෙන්වන්න හොඳ අවස්ථාවක්. කාටද කියන්න පුළුවන් මේ දෙකම එක්කෙනෙක් ළඟ තිබිය යුතුයි කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතාටත් මේ කෙටි කාලය, මාස 3ක් වගේ කෙටි කාලයක් ඔහු විපක්ෂ නායක ධුරයේ දරන්න ඉඩ දීම හරහා පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන යම් ආකාරයක සමගියක් පෙන්වමින් යලි නැගී සිටීමට සංවිධානාත්මකව ක්‍රියා කිරීම අවශ්‍යයි. ඒක තමයි වැදගත් කියලා මම හිතන්නේ.
ඔතෙන් 37 නායක මහතා, දැන් මැතිවරණ ව්‍යාපාරය තුලදී ජනතාව සැලකිලිමත් වුණු තවත් කාරණාවක් මට හිතනවා විමසා බැලීම වටිනවා කියලා. මොකද මේක ඇත්තම වෙලාවට ඉදිරි මහමැතිවරණයේ ඡන්ද ප්‍රචාරණ කටයුතු වලදී ජනතාව නැවත වතාවක් නැගිය හැකි ප්‍රශ්නයක්. අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ශ්‍රී ලංකාවේ ඇතැම් සුළු ජන කොටස් නියෝජනය කරන දේශපාලන චරිත කෙරෙහි ජනතාවගේ විරෝධය එල්ල වුණා. එවැනි වූ දේශපාලන චරිත අපි දැක්කා ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් එතකොට මේ කාරණාව සම්බන්ධයෙන් ඉදිරි මහ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ජාතික පෙරමුණේ ක්‍රියා පරිපාටිය කෙසේ විය යුතුද? එක්සත් ජාතික පක්ෂයේ මොවුන් අයින් කරලා ඉදිරි ගමනක් යනවද? මොවුන් එක්කම යනවද? මොවුන් එක්කම යනවා නම් ජනතා විරෝධයට කොහොමද මූණ පාන්නේ? එතනදි කොතන දින්නේ එක්සත් ජාතික පක්ෂය?
මෙතනදි ඉතාමත් පැහැදිලි එකක් කියන්න ඕන. ඔය පාස් පිළිල සම්බන්ධයෙන් චෝදනා කළේ සමහර කණ්ඩායම්, ඒ අන්තවාදී කණ්ඩායම් සමග සහයෝගයෙන් ක්‍රියා කළා. ඒ වගේ මේ අන්තවාදී කණ්ඩායම් වලට අනුබල දුන්නා. එහෙම නැත්නම් ඔවුන් ආරක්ෂා කරන්න ක්‍රියා කළා කියලා සමහර අය ඇඟිලි දික්ුණා තමයි. හැබැයි පරීක්ෂණවලදී ඒ පිළිවෙල සනාත නොවීම තව කාරණයක්. ඉතින් අපි දන්නේ නැහැ ඇත්ත කතාව. නමුත් තස් වෙලා තිබෙන්නේ අවසානයේදී ඔබ සඳහන් කරන ඔය කණ්ඩායම් සම්බන්ධයෙන් ඇත්තටම නීතියානුකූල පියවරක් ගන්න පහුගිය ආණ්ඩුව අසමත් වුණා. ඒ කියන්නේ පරීක්ෂණවලදී යම් ආකාරයකට ඒවාට කියන පදනමක ඔවුන් නිදහස කටයුතු කරන්න පටන් ගත්තා. මම කියන්නේ යම් වැරද්දක් තිබුණා නම් දැන් ඇත්ත ඒක නිවැරදි කරන්න. ඔවුන් ජනපදමක් කියන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක් තිබෙනවා. ඒක තමයි වාචිකව කරන චෝදනාව හෝ එහෙම නැත්නම් ඇඟිල්ල දික් කිරීම පදනම් කරගෙන පීඩු කිරීම ගැනීම අපහසුතාවයක් තිබෙනවා. ඇඟිල්ල දික් කරාට අපි චෝදනා කරාට සමාජයට ඔවුන් විශ්වාසී කරලා තිබෙනවා නම් එතනින් එහාට කටයුතු කරන්න ටිකක් අමාරුයි. හැබැයි ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය හෝ පෙරමුණ මං හිතනවා ඒක ගැන තීන්දුව ගන්න මට පුළුවන්කමක් නැහැ. නමුත් ප්‍රශ්න වෙලා තිබෙන්නේ පෙරමුණ හැටියට ඔවුන් මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් සහ උවමනාවෙන් ක්‍රියා කරයි. තවත් සමහර අය මේ වගේම ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න උත්සාහ කළා. අපි ප්‍රේමදාස මහතා තරේම ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක සිටියයි කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
ඔය දැන් සජිත් ප්‍රේමදාස මහතා 155ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පුද්ගලෙක් පරාජයට පත් වුණා තමයි. නමුත් එතන 155ක ජනතාවගේ කැමැත්තක් තියෙනවා. මේ ජනතා කැමැත්ත පිළිබඳව පක්ෂයක් විදිහට ඔබ දකින්නේ කොහොමද ඒක?
ඇත්තටම මේක ඉතාමත් සුවිශේෂී තත්ත්වයක්. ජනාධිපති අපේක්ෂකෙක් හැටියට සති 4ක් තුළ ජනාධිපතිවරණ ව්‍යාපාරයකට සම්බන්ධ වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන තිබෙන ජයග්‍රහණය මම විශ්වාස කරනවා ඉතාමත් ශක්තිමත් කියලා. මොකද හේතුව ඔහු සිංහල බෞද්ධ නායකයෙක් හැටියට උතුරේ සහ නැගෙනහිර රටමැද මේ හැමතැනම සිංහල නොවන ඡන්දවලටත් ආමන්ත්‍රණය කරමින් ඔහුට දිනා ගැනීමට පුළුවන්කම ලැබුණා. ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද සිංහල නායකෙක් දෙමළ සහ මුස්ලිම් වෙනස් ආගමිකයන්ගේ විශ්වාසයේ බහුතරයක් දිනාගෙන තිබුණා. ඒ නිසා මේ 155 එක්ක විශ්වාසනීය ගමනක් ආරම්භ වෙලා තියෙනවා. ආරම්භ කරන්න තිබෙනවා. මම එකක් පැහැදිලිව කියන්න ඕනේ. අලුත් ජනාධිපති නැත්නම් පසුගිය දවුරුන් දුන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තියෙන ලොකු වගකීමක්. ඔහුට බලය දුන්නු කණ්ඩායම ඇතුළත ජනතාව ප්‍රතික්ෂේප කරන ඒ වගේම ජනතාවගේ තරම් ලොකු විශ්වාසයක් නැති කණ්ඩායමක් ඔහුගේ ඇතුළේ ඉන්නවා. අපි බලමු ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ඔහු හැසිරෙන හැටි. ඒක තමයි ජනතාව ඊළඟ තීන්දුවකට යන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමත් මේ තමන්ගේ 155ක් වූ කණ්ඩායම සමග අතපසු වෙච්ච දකුණේ ඡන්ද පදනම යලි ශක්තිමත් කරගන්නත් ඔහු අදිනම් පියවරකට යාවි කියලා මම හිතනවා.
දැන් තිසත්තනායක මහතාව ඡන්ද පදනම ගැන කියද්දි මේ ජනතාව අතරින්ම නැගෙන ප්‍රශ්නයක් තමයි මේක. දැන් උතුරු නැගෙනහිර විශාල ප්‍රමාණයෙන් සුළු ජාතික ඡන්ද දිනා ගන්නට සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයෙකු විදිහට සමත් වුණා. නමුත් එම ජන කොට්ටාසම නියෝජනය කරන ඔවුන්ගේ නියෝජිතවරුනුත් හිටියා. හිස්බුල්ලා මහතා හිටියා, දෙමළ ජාතීන් වෙනුවෙන් හිටියා සිවාජි ලිංගම් මහතා. නමුත් ඒ සියල්ලටම වඩා ඒ සුළු ජන කොට්ටාෂ තවත් සිංහල පසුබිමක් සහිත තවත් නායකයෙක් කෙරෙහි තමයි විශ්වාසය තියන්නේ. දැන් මෙතරම් වූ සුළු ජන විශ්වාසයක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන්නේ කොහොමද? මේක තමයි ජනතාවට තියෙන ප්‍රශ්නේ. කොහොමද ඇත්තට මෙවැනි වූ දැඩි ප්‍රබල මනාපයක් ලැබුණේ?
ඇත්තට මේක ප්‍රශ්නයක් නෙවෙයි, ජනතාවගේ කැමැත්ත සහ විශ්වාසය. සජිත් ප්‍රේමදාස මහතා ඇමතිවරයෙක් හැටියට ඔහුගේ අමාත්‍යාංශය තුළින් වැඩ කරනකොට ඔහු 40% අමාත්‍යාංශ මුදල් වැය කරලා තිබුණේ උතුරු නැගෙනහිර පළාතේ නිවාස සංවර්ධනයට. ඒ වගේම සංස්කෘතික දියුණුවට, ඒ වගේම ජන ජීවිතය යහපත් කරන්න ඔහුගේ අමාත්‍ය විෂයන් සියල්ල වැය කරලා තිබුණා 40% විතර. ඔහු ඒක කරේ ඇයි? ඒ පළාත් දශක කීපයක් කඩාගෙන වැටලා තිබුණේ. ඒ ජන ජීවිතයේ අවුල් වෙලා තිබුණේ. ඒ අවුල් වෙච්ච ජන ජීවිතය සහ කඩාගෙන වැටිච්ච ජන ජීවිතය යළි නගා සිටවන්නට ඔහු කළ කැපවීම මම හිතනවා උතුරු නැගෙනහිර ජනතාව බෙහෙවින් අගය කළා. දකුණේ සිංහ නායකයෙක් කරයි උතුරේ සහ නැගෙනහිර ජනතාව එලෙන විශ්වාසය තිබ්බනම් ඒක මොනතරම් හොඳයිද කියන එක දැන් බලන්න තිබෙන්නේ. එහෙම විශ්වාසය කැඩලා තිබුණු තැන යළි අපි ගොඩනගෙනවා නම් ඒක ජාතික සමගියටත් හොඳයි. ඒක රටේ නායකයෙකුට සෑම ජන කොට්ටාසික විශ්වාසය දිනා ගන්න පුළුවන් තැනකට ආ යුතුයි. ඉතින් ඒ නිසා මේක එතුමාගේ පළවෙනි ඡන්ද ව්‍යාපාරයේ ආරම්භ වීමක්, එතුමාගේ නායකත්වයෙන්. එහෙනම් එතෙන්දිම ඔහු අසාර්ථක වුණුන් තැන් සාර්ථක වුණු තැන් දිහා බලලා ඔහුට ඉදිරි ගමන සාර්ථක කරගන්න මේකත් ඉවහල් වෙයි. තවදුරටත් ඒ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම අවශ්‍යයි. මොකද මම කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා විතරක් නෙවෙයි, ඒකයි මං කිව්වේ අලුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් එලෙස විය යුතුව තිබෙනවා. මොකද ඔහු ශ්‍රී ලාංකික හැම දෙනාගේම ජනාධිපතිවරයා හැටියට ඒ විශ්වාසය දිනා ගත්තොත් මිස එහෙම නොවුනොත් කල්ලිවාදය, ජාතිවාදය, විවිධ ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒවා යළි ඇති නොවෙන්න වගබලා ගැනීමයි අපි ටාගෙට් යුතුකම.
හොඳයි මම අවසාන වශයෙන් ඔබ ගැනත් ප්‍රශ්නයක් අහන්නට කැමති නැවත වතාවක්. දැන් ඔබ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙලා හිටියේ පසුගිය කාලවක වානේ ඔබට නැගුණු චෝදනාවත් එක්ක. නමුත් ඔබ මේ ජනාධිපතිවරණ සමයත් එක්ක නැවත වතාවක් පක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාකාරීව දේශපාලනයේ නියැලෙනවා. දැන් ඔබේ අනාගතය කොයි වගේ වේවිද මේ ඉදිරි මැතිවරණ සමයත් එක්ක?
මම මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා. රාජ්‍යව ක්‍රියාකාරී දේශපාලනයේ ජාතික දේශපාලනයේ සාධුරුවක් ඉන්න මං හිතලා තිබෙනවා. මොකද මට තිබෙන ජනපදනම ශක්තිමත් කියලා මම හිතනවා. රටේම මහ ජනතාවගෙත් ඒ වගේ විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගෙත්. ඒ නිසා මම ඒ තීන්දුව තවදුරටත් ස්ථාවර දේශපාලන දේශපාලන ව්‍යාපාරයක් එක්ක. මොකද මේ තුව එතුමා මේ පක්ෂය බාර අරගෙන මේ පක්ෂය ඉදිරියට කඩේතු ගියක් කරන්න ව්‍යාපාරී වැඩපිළිවෙලකට අවතීර්ණ වෙනවා නම් අනිවාර්යයෙන්ම මම එතුමා සමග මේ දේශපාලන ව්‍යාපාරයේ ඉන්නවයි කියන එක විතරක් දැනට මම කියන්න කැමතියි. හේතුව ජනතාවගේ වුවමනාව සහ විශ්වාසය මා කෙරෙහි තිබෙනවා. මම දුටුවා වසර හතරහමාරකට පස්සේ මේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට මම අවතීර්ණ වුණාම මහ ජනතාවගේ තිබුණු සැලකිල්ල සහ උද්‍යෝගය ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරන්න ඔහු සමග ඉස්සර වැඩ කරන්නත් මගේ තීරණය තාමත් වෙනසක් නැහැ.
හොඳයි, අපි ඔබට සුභාශිංස නර්ගිනේනහනම් ඔබගේ නැවත වතාවක් මේ ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙලා ඔබ සූදානම් වන ඉදිරි ගමන තවදුරටත් සාර්ථක වේවා කියලා අපි අපේ ආදරණීය අසන්නන්ගෙන් සමාව භජනය කර සිටිනවා. මොකද විටින් විට මේ දුරකථන සම්බන්ධතාවයේ අපි මේ සංනිවේදන සම්බන්ධතාවයට යම් යම් බාධා එල්ල වුණා. නමුත් එය ඔබ බාධාවක් කර නොගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මෙවර මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මෙහෙයුම් කාර්යාල ප්‍රධානී විදිහට කටයුතු කරපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරය අතිසත්තන මහතායි වත්මන් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකලාපයත් එවැගේම මැතිවරණ පරාජයට හේතු වුණු කාරණා පිළිබඳව විමර්ශනයට SBS සිංහල සේවයේ සමග සම්බන්ධ වුණේ තිසත්තනායක මහතා. අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.
අපගේ වෙබ්බඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකි. සම්පූර්ණ වැඩසටහන සම්මුඛ සාකච්ඡා ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම් සඳහා පිවිසෙන්න අපගේ වෙබ්බඩවියට sbs.com.au/sinhalese.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.